මැතිතුමා පටන් ගන්න.
මගේ කාලයේ මේ අවස්ථාව ඉදලා ගණනය කරන ලෙසම ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසානට කතා කරන්න ඉන්නේ මුසමිත් මහත්මයා, එතුමගේ වෙලාවත් මට එකතු විය යුතුව තිබෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අයවැය ලේඛනයේ පිළිබඳව 2024 වර්ෂයේදී ඉදිරිපත් වෙච්ච කරුණු දැක්වීමට ප්‍රවේශයක් විදිහට මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. මම මේ පාර්ලිමේන්තුවේ මින් සිටින අවස්ථාවේදී මට ලැබිච්ච තොරතුරක්. ඒ තොරතුරු තමයි දැන් පහුගිය දවස්වල කෝප් කමිටුවේ සාකච්ඡාවට භාජනය වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු පිළිබඳව පල්ලිකැලේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම සඳහා අවුරුදු 7ක් 8ක් තිස්සේ රුපියල් මිලියන 85කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 850ක් වැටු වේතන හා ඒ භූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කියලා ගෙවලා තිනවා. හැබැයි කණ්ඩායමක් ගිහිල්ලා එතෙන්ට බලපුවාම එතන කිසිම ආකාරයේ ඉදිකිරීමක් හරි සුද්ධ කිරීමක් හරි භූමියේ කිසිම ආරක්ෂා කරන්න දෙයක් ඉතිරිලා නැහැ. ඉතින් අපි විමසා සිටිනවා මේ මුදල් ගියේ කාටද, මේ මුදල් ගත්තේ කවුද, මේ මුදල් වියදම් කරන්න හම්බ වෙච්ච අනුමැතිය කවුද කියලා. දැන් කෝප් කමිටුවේදී මේ තත්ත්වය පැන නැගුණ විතරක් නෙමෙයි, කෝප් කමිටු සභාපතිවරයාට චෝදනා එල්ල වෙලා තියෙනවා. එතකොට මේ කටයුත්ත කෝප් කමිටුවේ විභාග කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන නිසා මා යෝජනා කරනවා විගණකාධිපතිවරයාට මේ කටයුත්ත බාර දීලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්පූර්ණම ඕහාරික විගණනයකට ලක් කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී. දැන් ඇතම් නාලිකාවලට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පැත්තට යන්න දෙන්නේ නැතුව වැටබැඳලා දාලා ඒගොල්ලෝ මාධ්‍ය සාකච්ඡා වලින් පන්නන තත්ත්වෙට පත් වුණා. මේවා එලිදරව් කිරීම නිසාද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙලා තිබෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලාංකීය ආර්ථික දේශපාලන සමාජය අද පසුවෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණයේ විය යුතු කාලපකවානුවක. ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනා යුතු යුගයක තමයි අපි ඉන්නේ. ආර්ථික මූලෝපායන්, ආර්ථික සැලසුම් පමණක් නෙවෙයි භූගෝලීය සීමා නිර්ණයන් පවා වෙනස් කළ යුතු කාලයකට අපේ රට ජාතික වශයෙන් මුහුණ දෙමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි, සමස්ත රාජ්‍ය පරිපාලන ව්‍යූහයක්, ආයතන ව්‍යූහයක් ප්‍රතිනිර්මාණය කළ යුතු, රී ඉංජිනේරින් කළ යුතු යුගයකට අපි සමස්ත පාලන පද්ධතීන් විසින් මෙතෙක් කල් අනුගමනය කරපු මූලධර්ම අසාර්ථක වීම තුළින් අපිව අරගෙන ගිහිල්ලා තිබෙනවා. අවුරුදු 74ක් තිස්සේ ආපහු හැරිලා බලනකොට මේ தත්ත්වය සමතික්‍රමණය කරගෙන අපිට ඉදිරියේදී හොඳ ආර්ථික தත්ත්වයන් ඇති කර ගැනීමට හම්බ වෙච්ච අවස්ථා ගණනාවක් අපි අහිමි කරගෙන තිබෙනවා. 1977 දී මෙවැනි අවස්ථාවක් අපේ රටට හම්බ වුණා. ඒ වගේම යුද්ධේ පරාජය කිරීමෙන් පසුව 2009 දී අපිට එවැනි අවස්ථාවක් හම්බ වුණා. යහපාලන මූලධර්ම ප්‍රදර්ශනය කරමින් බලයට පැමිණි 2015 දී වෙන අවස්ථාවක් හම්බ වුණා. ආර්ථික අර්බුදය නිර්මාණය වෙච්ච 2022 දී මේ අවස්ථාව හම්බ වුණා. හැබැයි අපිට පේන්න තියෙන කාරණාව තමයි මේ සෑම අවස්ථාවකදම දේශපාලන නායකත්වයේ, රාජ්‍ය නායකත්වයේ තමන්ගේ පක්ෂ හා දේශපාලන නායකත්වයේ ආරක්ෂා කරගනිමින් ඊළඟ තමන්ගේ කාලය ගෙවා දැමීම හා ඊළඟ වකවානුව තුළ බලය අත්පත් කරගෙන කොහොමද ඉන්නේ කියන කාරණාව කල්පනා කළා මිසක මේ රටේ ආර්ථික සංවර්ධනය, ආර්ථික වෘද්ධිය රට යම්කිසි තත්ත්වයකට ගෙන එන්න කොහොමද කියන එක පිළිබඳව සර්වග්‍රාහී මාතෘ මූලික සැලැස්මක්, මාස්ටර් ප්ලෑන් එකක් ඇතුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵල 2022 දී අපිට අත්පත් කරලා දීලා අපි බංකොලොත් භාවයට පත් වුණා. මේ බංකොලොත් භාවයට පත් වෙච්ච අවස්ථාවේදීත් අපි සම්බන්ධ වුණත් නුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදියට පත් කරගන්නකොට අපි විශ්වාස කළා වර්ෂ 42ක දේශපාලන අධ්‍යක්ෂින් සහිත පරිණත දකුණු ආසියාවේ හොඳම බුද්ධිමත් නායකයෙක් විදියට සලකන එතුමා මේ අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනෙට ගනිමින් පොදු වැඩපිළිවෙලක් කරා, ජාතික ඒකාබද්ධ වැඩපිළිවෙලක් කරහා පොදු අවම එකඟ වෙච්ච වැඩපිළිවෙලක් වර්ෂ 2-3 කාලයක් සඳහා ක්‍රියාත්මක කළා. මේ රට මුහුණ දීලා තිබෙන ආර්ථික අගාධයෙන්, ආර්ථික කඩාගෙන වැටීමෙන්, ආර්ථික අපගමණයෙන් ගොඩ අරගෙන රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් ගොඩනගලා, සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ කර්මාන්ත ගොඩනගලා ජාතික ආර්ථිකයේ ශක්තිමත් වෙන වැඩපිළිවෙලකට යාවි කියලා. අපි එතුමා එවැනි සංකල්ප සහිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා දැක්කා ගිය අවුරුද්දේදී. අපි බලාපොරොත්තුෙන් හිටියා ඒ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ යෝජනා 77 ඉතාම හොඳට ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා අපි සාධනීය කරුණු ඉදිරිපත් කළා විතරක් නෙමෙයි, විවේචනය කළා විතරක් නෙමෙයි, සාධනීය කරුණුත් අපි ඉදිරිපත් කළා. අවාසනාවක මහත කියන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ අයවැය යෝජනා 77 60 ගානක්ම ක්‍රියාත්මක වුණේ නැහැ කියන එක අද මේ සභාවේ කතා කරන හැම එක්කෙනෙක් විසින්ම, හැම මන්ත්‍රීවරයෙක්ම, ඇමති කෙනෙක්ම, කැබිනට් එකේ හිටපු අයත් කියන තත්ත්වෙට පත් වෙලා තිබෙනවා. ඒ නිසා එවැනි පදනමක, එවැනි දෘෂ්ටි කෝණයක, එවැනි පරිසමාප්තියක ඉඳගෙන තමයි අපිට 2024 අයවැය ලේඛනය දිහා බලන්න වෙන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙන මේ යෝජනා තුලින් අද අපි මූණ දෙමින් සිටින ආර්ථික විවසනය, ආර්ථික අර්බුදය, සමාජයේ තියෙන දුෂ්කරතාවයන් ටික, පීඩිත පන්තියේ අර අහිංසක මිනිස්සුන්ට බෙහෙත් නැතුව, විදුලිය නැතුව, කන්න නැතුව, ගොවිතැනට ඕනි කරන ජලය, පොහොර ටික, බෙහෙත් ටික නැතුව, එහෙම නැත්තම් ඉතා අමාරුවෙන් වේල් තුනට එක වේලක් කාලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරලා සමෘද්ධිමත් කරන්න පුළුවන් යෝජනා මේ ඉදිරිපත් වෙලා තියෙනවාද? ඒක අපිට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා ඉදිරිපත් කරලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ යෝජනාද කියන ප්‍රශ්නය අපිට මේ සභාවෙන්, ඒ වගේම අයවැය පිළියල කරපු අයගෙන් විතරක් නෙමෙයි, ඒ අයවැයේ නායකත්වයේ ගත්තු ගරු මුදල් ඇමතිතුමා විදිහට ජනාධිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ දිහා හැල්ලා ඒ සන්දර්භය තුළ ඉඳගෙන ගත්තාම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට මේ අයවැය ලේඛනයේ පේන්නේ අරුම පුදුම අයවැය ලේඛනයක් කියලා. අරුම පුදුම අයවැය ලේඛනයක් කියලා කියන්නේ ඇයි? අරුම පුදුම අයවැය ලේඛනයක් කියලා කියන්න හේතු කාරණා සිය ගාණක් මේ ඉදිරිපත් කරන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. අයවැය ලේඛනයේදී ප්‍රධාන කරුණු කීපයකට අවධානය යොමු කරන්න අවශ්‍යයි. දේශීය ආදායම වියදම තුලනය කර ගැනීම, ඒ වගේම තමයි විදේශීය ආදායම වියදම තුලනය කර ගැනීම, ඊළඟට දේශීය ඉතිරි කිරීම රැස් කරගෙන ආයෝජනය කිරීම, දළ ජාතික නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතය රැකියා උත්පාදනය ඇති කර ගැනීම සඳහා අර ඉතිරි කිරීම් වලින් ආයෝජනය කළා ආර්ථික ප්‍රසාරණයට ඕනි කරන මුදල් ප්‍රමාණය ඉතිරි කිරීම් වලින් හම්බ වෙන්නේ නැත්නම් ණය අරගෙන ඒ ප්‍රමාණය ආයෝජනය කිරීම. මේ කරුණු හතර පදනම් කරගෙන තමයි අයවැය ලේඛනයක් මූලික වශයෙන් ඉදිරිපත් වෙන්නේ. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට අදාළ නෙවෙයි වුණත් උසස් පෙළ කරන කාලේ ඉඳලාම මේ අයවැය ලේඛන වල අයවැය කතාව අහන්න මම හරිම ප්‍රියතාවයක් දැක්ුවා. ඒ අනුව ගත්තොතින් අවුරුදු 35කට වඩා වැඩි අයවැය ලේඛන හා අයවැය කතා මා සතුව තිබෙනවා එකතු කළා. එතකොට මේ ඒ ඒ ඒ අතීතයේ ගත්තාම, ඒ වගේම වෘත්තීය ජීවිතයේ තුල මා අයවැය ලේඛන වල තාක්ෂණික කරුණු ගණනය කරන්න අයවැය ලේඛන 12කට 15කට වැඩිය සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ අයවැය ලේඛනයක් පිළිබඳව කතා කරන හතරවෙනි අයවැය ලේඛනය පිළිබඳව මේ කතා කරන්නේ. මේ සමස්තයම සාරාංශ කරලා ගත්තාම මට පේන්න තියෙන දේ තමයි මේක අරුම පුදුම අයවැය ලේඛනයක්. ඒකයි මම මුලින්ම කිව්වේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආදායම් පැත්ත සැලකිල්ලට ගත්තොත් ආදායම් වැඩි කිරීම ගැන කතා කරනවා. ආදායම් වැඩි කිරීම 2023 ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2851යි. 2024 ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4127යි. බිලියන 1227කින් වැඩි කරගන්න යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ආදායම් වැඩි වීමේ අපේක්ෂාව 145ක් වෙනවා. හැබැයි මේ ආදායම වැඩි කරගන්නේ කොහෙන්ද කියලා අයවැය ලේඛනයේ කියන්නේ නැහැ. අයවැය ලේඛනයේ කියන්නේ නැහැ කොහෙන්ද මේ ආදායම වැඩි කරගන්නේ කියලා. බදු ආදායමෙන්ද, බදු නොවන ආදායමෙන්ද, එහෙම නැත්නම් තියෙන බදු වැඩි කළාද කියන එකත් නිශ්චිතව සඳහන් කරන්නේ නැහැ. හැබැයි හංගලා ගහලා තියෙනවා වෙන උපලේඛනයක් දීලා මොනවද බදු වැඩි වෙන්නේ කියන එක පිළිබඳව වෙනම ආකාරයකින් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව මේ අයවැය ලේඛනයේ ක්‍රියාත්මක වෙන්න ගන්න දවසේ ඉඳලා දුරකථනය වෙන්න පුළුවන්, සීතකරණය වෙන්න පුළුවන්, ගුවන් විදුලි යන්ත්‍රය වෙන්න පුළුවන්, රූපවාහිනී යන්ත්‍රය වෙන්න පුළුවන්, සපත්තු දෙක, සෙරප්පු දෙකේ ඉඳලා ඉදිකටුවේ ඉඳලා හැම දෙයකම මිල වැඩි වෙන්න නියමිතයි. එහෙම තමයි මේ ආදායම රැස් කරගන්නේ. ඒක නිසා මේ අයවැය ලේඛනයට අපි පක්ෂ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම පොදුවේ මේ ආදායම් වැඩි කර ගැනීමේ ප්‍රමාණය ගත්තොත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රුපියල් බිලියන 1276ක්. එතකොට ලංකාවේ පවුල් ජීවත් වෙනවා පවුල් ලක්ෂ 50ක්. අපි හිතුව 50ක් ජීවත් වෙනවා කියලා මේ එක පවුලකින් බදු විදියට එකතු කර ගන්න වෙනවා. සාමාන්‍යකරණය කරලා ගත්තොත් එහෙම අවුරුද්දකට රුපියල් 52270ක් එක පවුලකින් බදු විදිහට එකතු කරගන්න වෙනවා මේ අයව ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ එක පවුලකට බදු ගෙවන්න වෙනවා මාසෙකට රුපියල් 4335ක් මේ අයවැය ලේකනේ ආදායම එකතු කර ගැනීම සඳහා. මේක අපි ආදේශ කළ බැලුවතින් ලංකාවේ වැඩ කරන ජනතාවට, ලංකාවේ රජයේ පෞද්ගලිකාංශයේ ස්වයං රැකියා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සමස්ත ශ්‍රම හමුදාව මිලියන 8.5ක් ලක්ෂ 85ක් ඉන්නවා. ඒ අයගෙන් එකතු කරනවා කියලා උපකල්පනය කළා හිතුවොත් මේ එක්කෙනෙකුට මේ බදු මුදල එකතු කර ගැනීම සඳහා එක පුජ්‍යලයෙක්ගෙන් අවුරුද්දකට රුපියල් 144,000ක බද්දක් අය කරන්න වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 12,000ක බද්දක් අය කරන්න වෙනවා. අයවැයේ තියෙන padi වැඩි කිරීමේ යෝජනාව කීයද? රුපියල් 10,000යි මූලාසන ආරුඪ මන්ත්‍රීතුමියනි. අයවැයේ යොමු අයවැයේ මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිම ආකාරයක යොමු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන බාහනකම කරුණ. අයවැය අවධානය යොමු කරන්නේ භෞතික සම්පත් වැඩි කිරීමට නෙමෙයි, නිෂ්පාදනය වැඩි කිරීමට නෙමෙයි, සේවාංශය වැඩි කිරීමට නෙමෙයි, මේ hard infrastructure development කියන එකට නෙවෙයි, soft infrastructure development කියන එකට. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන්හි වෙනස්කම් සිදු කර ඒ හරහා ආර්ථික වෘද්ධියක් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ අභිලාෂයන් ඉටු කරගන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. අපේ වගේ රාජ්‍යයක මේ ඉලක්කය ළඟා කර ගැනීමට කොච්චර දුරකට ප්‍රායෝගිකව කළ හැකිද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. රාජ්‍ය මූල්‍ය විනය සකස් කිරීම ඉතා ප්‍රශස්ත දෙයක්. රාජ්‍ය මූල්‍ය විනය හදන්න අවශ්‍යයි, දූෂණ වංචා පිටු දකින්න අවශ්‍යයි. හැබැයි මේ soft infrastructure වලින් විතරක් කොහොමද ආර්ථිකය ප්‍රසාරණය කරගන්නේ, කොහොමද නව ආයෝජන ඇති වෙන්නේ, කොහොමද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේත්‍රයේ ප්‍රසාරණය වෙන්නේ සහ රැකියා ඇති වෙන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව මේ අයවැය ලේකනේ උත්තර දීලා නැහැ. විස්තර කරන්නේ නැති නිසා අපිට ගැටලුවක් පැනලා ගිල තියෙනවා. කොහොමද ජාතික නිෂ්පාදනය වැඩි වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි බදු පැනවීම සම්බන්ධයෙන් ගත්තොත් සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධනය මත බදු පැනවීම අමතක කරලා දාලා තියෙනවා. මේ සමස්ත බදු පැනවෙන්නේ පරිභෝජනයේ මත, එකතු කළ අගය මත බද්ද 15 ඉඳලා 18 දක්වා වැඩි වෙන්නේ ඒ සඳහා. ඒ වගේම තමයි රජයේ 2023 දී අපි රජයේ 2023 දීත් මේ කාරණා කිව්වා. ශ්‍රමය මත බදු පනවන්න එපා, වැටුප් මත බදු පනවීම වැඩි කරන්න එපා, ශ්‍රමය විචලනය වෙන්න ඉඩ තියෙනවා කියලා. ශ්‍රමය මත බදු පැනෙව්වා ශ්‍රමය විචලනය වෙන එකක් නෑ කියලා උපකල්පනය කළා. මොකද්ද උනේ? ශ්‍රමය විචලනය වෙන්න ගත්තා. අද වෙනකොට එය බුද්ධි ගලන ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙච්චි. වෘත්තිකයන් උගත්තු බුද්ධිමත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරු රටහැර යන තත්ත්වෙට ඒ බදු ප්‍රතිපත්තිය පැන නැගුණා. හැබැයි මේ අයවැය ලේකණෙන් ඒ නිවැරදි කර යුතුව තිබුණා. ඒකට හේතුව තමයි අද විශ්වවිද්‍යාල ආචාර්යවරු 12,000ක් ඉන්න තැනට 6,000 ඉන්නේ. ඊයේ පෙරේදා Facebook එකේ තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශ ප්‍රධාන මහාචාර්යවරයෙක් දානවා පෝස්ටුවක්. මහත්තුරුනි, ස්විච්චායෙන් ඇවිල්ලා අපේ පැකල්ටිය උගන්වන්න පුළුවන් කවුරු හරි ඉන්නෝ නම් එන්න, මට මේ අධ්‍යනාංශේ පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා, මොකද ආචාර්යවරුන් ගිහින් කියලා. අද සපරගම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකේ භාගයට හදලා නතර කරලා තියෙනවා, සායනික ඒකකේ භාගයට හදලා නතර කරලා තියෙනවා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පැකල්ටිය භාගයට හදලා නතර කරලා තියෙනවා. ඒ ළමයි අවුරුදු 5-6 තිස්සේ ඉන්නවා. දැන් සපරගම විශ්වවිද්‍යාලයේ ළමයි අවුට් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන, තවම මහාචාර්ය ඒකකේ නෑ ඒගොල්ලන්ට සායනික පුහුණුව ලබා ගන්න විදිහක් නැතුව ඉන්නවා. මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැති මේ අයවැය ලේකණයට අපි කොහොමද පක්ෂ වෙන්නේ කියන ප්‍රශ්නය ඔබෙන් අහන්න අපිට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රාග්ධනය මත බදු නොපැමිණවීමෙන් පැන නගින ප්‍රධාන එක කාරණාවක් මම පැහැදිලි කරන්න කැමති. දැන් බලන්න මේ අයවැය ලේකනේ ණය ගෙවීම, ණය පොලී ගෙවීම සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය කීයක්ද? අයවැය ලේකනේ ණය ගෙවීම සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2,652ක්, රුපියල් බිලියන 2,652ක් ණයවල පොලිය ගෙවීම සඳහා වෙන් කරනවා. රුපියල් බිලියන 2,652ක් ණය සඳහා පොලිය ගෙවෙන්න වෙන් කරනකොට මේකෙන් දේශීය ISP ලෝන් සඳහා දේශීය ස්වයිරිත්ත බැඳුම් කරවලින් ගත්තු ණයවලට ගෙවන පොලිය රුපියල් බිලියන 450ක් ගෙවනවා දේශීය ස්වයිරිත්ත බැඳුම් කර වෙනුවෙන් ගත්තු ණයවල පොලිය ගෙවන්න. කවුද මේ දේශීය ස්වායිරිත්ව බැඳුම් කර අරගෙන තියෙන්නේ? ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී, ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී සැලකිල්ලට භාජනය නොකරපු පන්තියේ ස්වායිරිත්ව බැඳුම් කරවල පොලිය තමයි මේ බිලියන 450 ඇතුලේ තියෙන්නේ. වැටුප් වැඩි කරන්න 150යි බිලියන වෙන් කරන්නේ. අස්වසුම ගෙවන්න බිලියන 180 ගානයි වෙන් වෙන්නේ. විශ්‍රාම වැටුප් ගෙවන්නත් ඒ වගේ සොච්චමක් වෙන් වෙනකොට අර ප්‍රතිව්‍යුහ ගතකරණයට ගත්තු නැති නොසලකා හැරපු EPF එක ETF එක ඇතුළු අරමුදල් වලට මූලාසන ආරුද මන්ත්‍රීතුමනි ගෙවන පොලිය 109ට වට්ටලා අවුරුද්දකට ට්‍රිලියන ගානක හානියක් ඒ අයට කළා. ඒ අයට ගෙවන පොලිය මේ පොලියෙන් 50%කට අඩු වෙලා තියෙන අවස්ථාවකදී 15% ඉඳලා 18%ට වැට් එක අඩු වැඩි කළා. ඒ එකතු කරගන්න මුදල ණය පොලිය විදිහට මේ රටේ බදු ගෙවන්නේ නැතුව ජාවාරම් කළා. ඉතුරු කරගත්තු මුදල් ආයෝජනය කරලා දෙන ISP ලෝන් වලට ගෙවනවා. මේක මේ රටේ ආදායම් විෂමතාවයේ දෙගුණ තෙගුණ සිය ගුණයකින් වැඩි කරන විශාල ආදායම් පරතරයක් නිර්මාණය කරන මූලධර්මයක් මේ රටට හඳුන්වලා දීලා තියෙන්නේ. මේක තමුන්නාසෙලා දැක්කේ නැද්ද? ඒක අහිංසක ජනතාවගේ පොල් ගෙඩියෙන්, හාල් ඇටෙන්, වම්බඩු ගෙඩියෙන්, බොන වතුර බින්දුවෙන් වැට් එක එකතු කරලා අරගෙන මේ පොලිය අර ISP ලෝන් කාරින්ට ගෙවනවා. මේකේ බහානකම කම එක නෙමෙයි. මම දන්නේ නැහැ මට තා කොච්චර වෙලාව තියෙනවද කියලා. මම මේක ඊළඟ තැනට යන්නම්. මේ පැලැන්තිය තමයි ලංකාවේ දේශීය නිෂ්පාදනයේ, දළ ජාතික නිෂ්පාදනයේ වැඩි දායකත්වයේ සපයන්නේ. මේ වැඩි දායකත්වය කියන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 60%කට දායක වෙන්නේ මෙන්න මේ ISP ලෝන් වලට දායකත්වය දීලා තියෙන කණ්ඩායම. මේ කණ්ඩායම තමයි අපනයන වලින් 60-70%ක් හසුරවන්නේ. ඒ අපනයන වලින් 60-70%ක් හසුරවනකොට මේ අය වැලේ කෙනේ ගෙනල්ලා නැහැ යෝජනාවක්, විදේශ විනිමය පනතට සංශෝධනයක්. මොකද අදටත් ඕව ඉන්නොයි සරහ, අඬ ඉන්නොයි සරහ, ට්‍රාන්ස්ප්‍රයිසින් හරහා, ක්‍රොස් බෝඩර් ට්‍රාන්සැක්ෂන් හරහා මේ කියන පැලැන්තිය අපනයනයේදී බහණ්ඩ රටේ සම්පත් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන බහණ්ඩ විකිණීමේදීත්, රටේ සම්පත් පාවිච්චි කරලා අලවි කරන සේවාවලදීත් මේ කියන ලාභ ප්‍රමාණය රටින් පිට කළා වෙන තැන්වල පාක් කරනවා. මේකට අපි කියනවා ජාත්‍යන්තර බදු නීතිය තුළදී ප්‍රොෆිට් ෆාකින් කියලා. මේ මුදල එළියට අරන් යනවා. බලන්න රටේ සම්පත් පාවිච්චි කරලා කරන නිෂ්පාදනවල අතිරික්ත විදේශ විනිමය පනතට ගේන්න ඕනි සංශෝධන ටික නොගෙනීම තුළ රටෙන් පිටට අරන් යනවා. අනිත් පැත්තෙන් රජය අහිංසක මිනිස්සුන්ගෙන් බදු මුදල් එකතු කරලා පොලිය ගෙවනවා ඒගොල්ලන්ට. අර තියෙන තමන්ගේ අපනයන ආදායම් වල, එහෙම නැත්නම් නිෂ්පාදන විකුණුම් වල ලාභයට මේ පොලිය එකතු කරලා මේ පොලියත් රටෙන් එළියට අරන් යනවා. මූලාසන ආරූඪ මන්ත්‍රීතුමීනි, රටක් දියුණු වෙයිද? රටක් දියුණු වෙයිද? මෙහෙම රටකට යන්න පුළුවන්ද? මෙවැනි ගැඹුරු තාක්ෂණික කරුණු මේ අයවැය ලේඛනයේදී ගරු මුදල් ඇමතිතුමාට සැලකිල්ලට භාජනය කරන්න තිබුණා. මම දන්නේ නැහැ කූට ආකාරයට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේව පිළිබඳව ඉදිරිපත් කළාද නැද්ද කියන එක පිළිබඳව. අපි දැක්ක ආර්ථික ඝාතකයන් විදිහට හඳුන්වපු, අපිත් එක්කට වැඩ කරපු අයට පෞගිය කාලේ වෙලා තියෙන්නේ. ඒ එවැනි ආර්ථික විශේෂඥ මත අනුගමනය කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, ඒ ආණ්ඩුවට, ඒ රජයට මොකද වුනේ කියලා අපි දැක්කා. මම හිතන්නේ 2026-27 විතර වෙනකොට මේ රජයටත්, මේ මුදල් ඇමතිතුමාටත්, මේ අයවැය ලේඛනය හදපු නිලධාරීන්ටත් විරුද්ධව උසාවි අර ජාතියේ තීන්දුව දෙන අයවැය ලේඛනය ඉදිරිපත් කළා. කොහොමද මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපෙන් සහාය ඉල්ලපුවන් දෙන්නේ? අපි කැමති රට දියුණු වෙනවට, අපිට ඕනි රට දියුණු වෙන්න අපි ආවේකට තමයි අපේ රැකියා අතහැරලා අවුරුදු 20 ගාණක් හිටපු අවස්ථාව කැප කරලා දාලා කිසි බලාපොරොත්තුවක් නැතුව මෙතෙන්ට ආවේ අපේ දැනුම දායකත්වයේ ලබා දෙන්න. අපි යෝජනා කරනවා ගරු මුදල් ඇමතිතුමනි, ඔබතුමා මේ අයවැය ලේඛනය සංශෝධනය කරන්න, මේ කියන මූලධර්ම අනිත් පැත්තට හරවන්න, ප්‍රාග්ධනය මත බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන්න. මේ ලංකාවේ තොගහා සිල්ලර වෙළඳාමේ වොලියුම් එක ගත්තොත් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ලංකාවේ තොගහා සිල්ලර වෙළඳාමේ සමස්ත වටිනාකම ගත්තොත් එimhe රුපියල් බිලියන 35000ක් 40000ක් විතර වෙනවා. ඒ මත එකතු කළ මත බද්දට ලියාපදිංචි වෙලා ඉන්න අය සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් වර්ෂයකට එකතු කර ගන්නවා අවම තරම එකතු කළාගේ මත බද්ධ විදියට රුපියල් මිලියන 4000ක් 5000ක් විතර මේ එකතු කරගන්න රුපියල් මිලියන 4000න් 5000න් ඉන්පුට් එක නැත්තම් යෙදවුම් බද්ධ අඩු වුණාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එන්නේ කීයද දැන් මේ අවුරුද්දේ ඉලක්කම කීයද 1230යි ටාගට් එක 1230යි රුපියල් බිලියන 2000ක් විතර එකතු කරගන්නකොට ඒකෙන් 1230ක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුවට එකතු කළ අගේ මත බදු විදියට මේ අය ගෙවන්නේ. ඉතුරු ප්‍රමාණය අර අහිංසක ජනතාවගෙන් එකතු කරගන්න ප්‍රමාණය තමන්ගේ ගිණුම් වල එක ඉතුරු කරගන්නවා. ඒ ලාභය තමයි ඒ මුදල් තමයි මූලාසනාරුද මන්ත්‍රීතුමනි අන්තිමට අර ISB ලෝන් විදියට ආණ්ඩුවට ණයට දෙන්නේ. ආණ්ඩුවේ මුදල් වැට් විදියට එකතු කරලා සමාගමේ account එකේ තියාගෙන ඉඳලා ඒක ලාභාංශ විදියට අයිතිකාරයට මාරු කරලා අයිතිකාරයා ISB ලෝන් විදියට ආණ්ඩුවට දීලා ආණ්ඩුව නැවත වැට් එකතු කරලා ඒ වැට් එකෙන් ඒකට පොලිය ගෙවලා මෙයා ඕවෙන්
මතම් මිනිත්තු දෙකක කාලයක් තියනවා කර්මතුමා
ඒ ලාභ ටික රටෙන් එළියට අරන් යනවා. ඉතින් මේවා නතර කරන අයවැය ලේඛනයක් ගේන්න අපි යෝජනා අපි මේකට යෝජනා ටික දෙන්නම්. මේක සංශෝධනය කරන්න ඕනේ විදිය දෙන්නම්. අපි සහාය දෙනවා. මේක සංශෝධනය කරන්න විදේශ විනිමය පනත රෝණි කරන මේ සංශෝධන ටික ගේන්න මේ ප්‍රාග්ධන රාශීකරණය ආර්ථික අරමුදේ තීව්‍ර කරන ආර්ථික විවසනයකට කැඳවාගෙන යන මේ අයවැය ලේඛනයේ තියෙන මේ අරුම පුදුම අයවැය ලේඛනය සංශෝධනය කරන්න කියලා අපි යෝජනා කරනවා. එතකොට අපිට පුළුවන් මේකට එකතු වෙන්න. ඒ වගේම මගේ කතාව ඉවර කරනවා මූලාසන අරුමන්දිරි තව විනාඩියක් දෙන්න. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ආදායම් උත්පාදනය කරන සියලුම දෙපාර්තමේන්තු එකතු කරලා ආදායම් අධිකාරියක් පිහිටවන්න යෝජනා කරලා තියෙනවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා ජනාධිපතිතුමනි මුදල් ඇමතිතුමනි මේකෙදී මේ ඍජු බදු හා වක්‍ර බදු කියලා මේක කොටස් දෙකකට වෙන් කරන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන දෙපාර්තමේන්තුවට ඍජු බදු කළමනාකරණය බාර දෙන්න. මේ වක්‍ර බදු සඳහා වෙනම ආයතනයක් හදන්න. මේ අවුරුද්දකට වක්‍ර බදු වලින් රජයට හම් වෙන්න ඕනි ප්‍රමාණයෙන් අවම බිලියන 1000ක් අහිමි වෙනවා. මේක කළමනාකරණය කරන්න බැරි නිසා අපි බදු අනුපාත වැඩි කරනවා, අලුත් බදු පනවනවා, ඒකට ඕන කරන නීති ටික හදලා දෙනවා. හැබැයි ඒක කළමනාකරණය කරගන්න බැරි නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි, රේගු දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි, අනිකුත් ආයතනවල රහ රටේ තියෙන මේ ආයතනගත තියෙන නොහැකියාවන් අකාර්යක්ෂමතාවයන් තාක්ෂණය නොමැතිකම මානව සම්පත් නොමැතිකම කියන සමස්තය එකතු වුණාම රුපියල් බිලියන 1000ක් විතර අහිමි වෙනවා. මේක අය කරගන්න පුළුවන් ක්‍රමය තමයි අපි වක්‍ර බදු වලට වෙන ආයතනයක් හදන්න. ඒ යෝජනාව මම දුන්න ජනාධිපතිතුමාට, නමුත් අයවැයේදී සැලකිල්ලට අරගෙන නැහැ. අභාග්‍යයට සම්බන්ධ. ඒ වගේම තමයි බදු පැනවීම සම්බන්ධයෙන්
අවසන් කර්මන්තුතුමා
එතුමා සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. අයවැයේ හොඳ කරුණු ගණනාවක් තියෙනවා. හොඳ කරුණු ගැන ආණ්ඩු පක්ෂෙන් කියනවා. හැබැයි ඒ හොඳ කරුණු වලින් මේ නරක தත්යෙන් මම මේ පැහැදිලි කරපු தත්යෙන් ආර්ථිකය අපරිව්‍යුහය තුළ නිර්මාණය වෙන අවාසනාවන්ත தත්ත පිටු දකින්න සමතික්‍රමණය කරන්න තුලනය කරන්න මේ අයවැයලේ
හොඳ
කරුණු වලින් බැරි නිසා අපි යෝජනා කරන අයවැය සංශෝධනය කරන්න. එතකොට තමුන් වහන්සේගේ ඉල්ලීම පිළිබඳව අපිට සලකා බලන්න පුළුවන් කියන ප්‍රකාශය කරමින් මාණියේ දෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු යදාමිනි කුණාද මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි 2024 මේ අයවැය යෝජනාව සම්බන්ධයෙන් අපිට විවාදකරන අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මම අවංකවම ස්තුති කරන්න කැමති මේ රටේ පුරාවට ජීවත් වෙන විශේෂයෙන් ගොවි ජනතාවට මූලික වශයෙන්. මම මේක කියන්නේ පසුගිය මාස 15-18 කාල පරිච්ඡේදේ මට අවස්ථාව ලැබුණා අපේ සෑම දිස්ත්‍රික්කයකටම පාසා ගිහිල්ලා සෑම පළාතකම මේ අපේ රටේ ගොවි ජනතාවත් එක්ක ඔවුන්ගේ මුහුණ දෙන විවිධ වූ ගැටලු ප්‍රශ්න රාශියක් විවිධ කරදර හිරියර අඩුපාඩු රාශියක් මැද්දේ ජාතියට මුහුණ දෙන්න තියෙන ආහාර හිඟය වළකා ගන්න ජාතියේ අත්‍යවශ්‍ය ආහාරය නිෂ්පාදනය කරන්නට ඔවුන් මහා කැපකිරීමක් පසුගිය කාල පරිච්ඡේදයේ සිදු කරා. ඒ මහා කාල පරිච්ඡේදයේ තුල සිදු කරපු කැපකිරීම නිසාම තමයි අද වෙනකොට අපිට 2024 අයවැය විවාදයක් හා සිදු කරන්නට පුළුවන් කාල පරිච්ඡේදයක් උදා වෙලා තියෙන්නේ. මේ රටේ ගොවි ජනතාව ඒ කරන මහා කැපකිරීම ඉෂ්ට සිද්ධ කරන්න නොවන්නට අද අපිට 2024 අයවැයක් සාකච්ඡා කරන්නට අවස්ථාවක් නැහැ. එහෙනම් මම විශේෂයෙන් ඒ ගොවි බිම් වැඩවීම හරහා ගමන් කරනකොට මේ රටේ සාමාන්‍ය ජනතාව රටේ අයවැයකින් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවන් පිළිබඳව සඳහන් කරන්නට යෙදුණු සරල ඉල්ලීම් කාරණා පිළිබඳ ආවර්ජනය කරලා ඉදිරි වර්ෂයේ ඒ සඳහා අපි කොහොමද පෙළගැසෙන්න ඕනේ කියන කාරණා විතරක් විශේෂයෙන් මතක් කරන්න මගේ කාලය යොදා ගන්නටයි අදහස් කරේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ගිය සෑම තැනකම කැත්ත උදැල්ලෙන් මහ පොළොවේ ගෙන්නගම් පොළොවත් එක්ක හැපෙන දාඩිය කඳුල ලේ වගුරන ඒ ජනතාව ඉල්ලා හිටියේ වෙන විශේෂ දෙයක් නෙවෙයි, අපිට තව ගොවිතැන් බත් කරන්නට මහ පොළොව දෙන්න කියන එක. අපේ රටේ ගොවි ජනතාවගේ දරුවෝ ඉල්ලා හිටියේ, ඒ ගෙවිලියන් කාන්තාවන් ඉල්ලා හිටියේ අපිට තව ටිකක් ගොවිතැන් බත් කරන්න මහ පොළොව දෙන්න කියන එක. වෙන විශේෂ දෙයක් මේ රටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ඔවුන් බලාපොරොත්තු වුණාද කියන එක පසුගිය වසරේ විශේෂයෙන් ඇති වෙලා තිබුණු මහ විශාල කඩාවැටීම් හරහා ඔව් මහලොකු දේවල් ඉල්ලා බලාපොරොත්තු වුණේ නැහැ. ආසින් අපේ වාසනාවට ලැබෙන ඒ දියවර සම්පත ප්‍රයෝජනයට ගෙනගෙන ඒ නිෂ්පාදන ධාරිතා වැඩි කරන්නට, දලදේශීය නිෂ්පාදිතය අලුත් කඩයිම් කරා ගෙනියන්නට ඔවුන් දැකපු දේ තමයි මේ මහපොළොවට තියෙන අයිතිය වැඩි කළ දෙන්න කියන එක. ප්‍රාග්ධන සැපයුම පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ විතරක් නෙමේ ලෝකේ පුරාවට ප්‍රාග්ධන සැපයුමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවසායකත්වය පිළිබඳව ප්‍රශ්න ලෝකේ හැම ආර්ථිකයකම මේ කාල පරිච්ඡේදයේ මුහුණ දෙමින් ගත කරන කාල පරිච්ඡේදයක්. අපේ රටේ විතරක් නෙමේ හැරිලා බලන්න ලෝකෙ දිසාවට මේ කාල පරිච්ඡේදයේ ඉතාම අවිනිශ්චිතදායක කාල පරිච්ඡේදයක් කරා ගමන් කරන්නේ. එහෙම අවස්ථාවක මේ රටේ අනාගත පරම්පරාව, තරුණ පරම්පරාව, එවැගේම කාන්තාවන් ඇතුළු අලුතෙන් ගොවිතැන් කෘෂිකර්මාන්තයට යෙදෙන්න බලාපොරොත්තු වෙන පිරිසක ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන්නට වැඩබිම් අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන් තැනක් වෙනුවෙන් තමයි මං හිතන්නේ අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන් දීර්ඝ කාලයක් අපි සටන් කරලා අපි සුවහසක් ජනතාවක් ඉල්ලා සිටින මේ මහ පොළොවේ අයිතිය පිළිබඳව ප්‍රශ්නය විසඳලා දෙන්න කියන එක. මා විශේෂයෙන් මතක් කරන්න ඕන 815 අපි යටත් වුණාට පසුව 818 පළවෙනි නිදහස් සටන ආරම්භ කරා. එය වෙල්ලස්සේ වූ වෙල්ලස්සේ මහා ගොවිවින් වලින් ආරම්භ වෙච්ච සටන. අපි අපේ ගිවිසුමේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය යටත් විජිතයා විසින් උල්ලංඝනය කරපු වෙලාවේ ඇති කරපු ඒ මහා නිදහස් සටනට විරුද්ධව මහා මිලච්ච අමානුෂික ගම්බිම් ගිනි තියලා ධර්මල්ලංව මරලා දාලා මහා සංඝරත්නය ඝාතනය කරලා මහා දැවැන්ත විනාශයක් එදා ඇති කරා. අද දවසේ වුණත් රාත්‍රියේ ප්‍රවෘත්තිය දිහා බැලුවොත් ලෝකයේ එවැනි භූමි ඕන තරම් දකින්න පුළුවන්. මහා දැවැන්ත විනාශයන් සමූල ඝාතනයන් ඇති කරලා ආර්ථිකයන් ආපස්සට ගමන් කරන්නේ කොහොමද කියන එක. ඒ හින්දා 818 සුද්දා එදා අපේ ජාතියට පාඩමක් උගන්වන්න කියලා අපෙන් උදුරුගත්ත පළවෙනිම දේ තමා මේ මහ පොළොවේ තියෙන අයිතිය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තුමියනි, මම ඒකයි කියන්නේ අවුරුදු 200ක ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙන අවස්ථාවක් මේක. මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ නෑ කිසිදු මන්ත්‍රීවරයෙක් මේට විරුද්ධ වෙන්න හැකියාවක් තියෙයි කියන එක. අපි අවුරුදු 200ක් තිස්සේ මම විශේෂයෙන් මේ අවස්ථාවේ උපුටා ගන්න ඕන මාචාර්ය ජයන්තලාල් චන්ද්‍රශේකර ඌවවෙල්හොස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා, මේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණය පිළිබඳව ඉදිරිපත් කරපු දේශනයේ මුඛ්‍ය දේශනයේ මේ අවුරුද්දේ මාර්තු මාසේ. එදේතුමා උපට ගන්න කැමති කියනවා 840 බ්‍රිතාන්‍ය රජය විසින් හඳුන්වා දුන් ඉඩම් රජයේ ඉඩම් බලයෙන් අල්ලා ගැනීම ආඥා පනත 840 ඉදිරිපත් කළේ එය පසුගිය කාල පරිච්ඡේදයේ මුරාවට. මේ රටේ අපේ රටේ අහිංසක ජනතාවගෙන් ඉඩම් උදුරගත්තේ ඉඩමකට අයිතිය ඔප්පු කරන්න බැරි නම් එය බ්‍රිතාන්‍ය රජය සතු කරා. අවුරුදු 200කට ඉස්සෙල් මේ රටේ ඔප්පු තිරප්පු තිබ්බේ කොහෙද කියලා හිතලා බලන්න. අපේ රටේ අහිංසක ගම්බද ගොවි ජනතාවට මේ අයිතිය තිබුණද? කන්ද උඩ රට වේවා අපේ ගොවිදින් දිගෑරුණු විවිධ පළාත් වේවා, ඒ කොයි පළාතද පුළුවන් වුණේ අපේ ජනතාවට මහ පොළොවට අයිති ඔප්පු කරන්න? ඒ සියලු ඉඩකඩම් බ්‍රිතාන්‍යයන් විසින් සුදු ආණ්ඩුවට පත් කරා. අවුරුදු 200ක ප්‍රශ්නය. ඉන්පසු 848 වෙනුවෙන්ම මාතලේ නිදහස් කරල් ඇති වුණා. විනාශ කරලා දැම්මා අපේ රටේ නිදහස් අරගලය. ඒ අවස්ථාවේ මහා සංඝරත්නය නැවතර අමු අමුවේ ඝාතනය කරා මාතලේ දිසාව විසින්. මේ ඓතිහාසික කරුණු නිවැරදි කරන්ට මේ රටේ මහජනතාවගේ තිබුණු ඉඩම් අයිතිය නැවත දිනලා දෙන්නට ඊට සාධාරණයක් හෝ කරන්න පුළුවන් වුණේ ඊටත් අවුරුදු 100කට පස්සේ 930 මේ රටේ ඇති කරපු ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් ඕඩිනන්ස් එක, එහෙම නැත්නම් ඉඩම් සංවර්ධන ආඥාපනත. මේ ආඥාපනත 920-30 ගණන් වල මුලදී විවාදයට ලක්වන වෙලාවේ අපේ රටේ ඒවලක හිටපු මහා මාත්‍යවරයා ඩොනමෝර් ක්‍රමයේ යටතේ පසු අපේ රටේ පළමු අග්‍රාමාත්‍යවරයා වෙච්ච DSN නායක මැතිතුමා සාක්ෂි දෙමින් කියලා තියෙනවා, මගේ දැස්සට දැක්ක වැරහැලි ඇඳගත් ඇට සැකිලි බඳු ගම්මාන අපේ රටේ පුරාවට මේ පනත අද දවසේ සාක්ෂාත් වුණේ නැත්තම් මියැදෙන ආකාරය. මේ ඉඩම් ප්‍රශ්නේ විසඳගන්න තමයි 2024 අයවැය යෝජනාවට විශේෂයෙන් මේ යෝජනාව ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන් මේ රටේ අපේ මන්ත්‍රීතුමාලා මතක් කරන්න වුණා, දලජාසික නිෂ්පාදනය වැඩි කරන්න, ආර්ථික ප්‍රසාරණය කරන්න, ප්‍රාග්ධනය නැත්තම් ව්‍යවසායකත්වයේ නැත්තම් ඊළඟට තියෙන්නේ භූමිය. ගරු මන්ත්‍රීතුමනි, ඒ භූමිය කියන සාධකය අපේ රටේ ඊළඟ පරම්පරාව කෙරේ ආයෝජනය කරන්න කාන්තාවන් මේ නිෂ්පාදනාර්ථිකයට විශේෂයෙන් ගොවි කර්මාන්තයේ කෘෂි කර්මාන්තයට එළමෙන මේට තමයි මේ ආර්ථික නව වැඩසටහන දියත් කරන්නට මේ ආර්ථික වැඩසටහන හමුවේ අයවැය යෝජනාවට ඇතුළත් කළා තියෙනවා. මම මේට එහා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ මූලික සාධකයේ කිව්වේ ඒ මං ගමන් කරපු සෑම දිස්ත්‍රික්කයකම ඉල්ලා හිටපු මූලික ඉල්ලීම තමයි මහා පොළොවේ තව ගොවි තැන්පත් කරන්න අපිට අයිතිය දෙන්න කියන එක. එක අතකින් ඔවුන් අනාගතය දකින අපේ රටේ පරම්පරාවල් එළවෙන වසර 2-3 ලෝක ආර්ථිකය හැකිලීමත් සමග මම දන්නවා තව විනාඩි 2කින් මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමියනි. ලෝක ආර්ථිකය හැකිලීමත් එක්ක ඇතිවෙන්න ඉඩකඩ තියෙන ලෝක ආර්ථික වියකූල තත්ත්වයක් සමග ආහාර නිෂ්පාදනයට තමා විශාලතම විලංගුව වැටෙන්නේ. ඒ හින්දා අපේ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට යම් කිසි අයවැයක් ආරම්භක මාර්ගයේ ක්‍රියාමාර්ගයේ ගන්නවනම් එය ඊළඟ අවුරුදු 2-3 මේ රටේ විතරක් නෙමේ ජාත්‍යන්තරයට අපේ ගමින් ලොවට ගෙනියන්න පුළුවන් නිෂ්පාදනයන්, විවිධ වූ ආහාර නිෂ්පාදනයන්, වැවිලි කර්මාන්ත නිෂ්පාදනයන් වගේම දීවර නිෂ්පාදනයන් ගෙනියන ආර්ථිකයක් බවට පරිවර්තනය වෙයි. මා ඊට අමතරව විශේෂයෙන් විනාඩියක් ගන්නවා. පසුගිය මාස 18 රට බැංකුවලොත් 3යි කියලා කියන කාල පරිච්ඡේදයේ අද දක්වා මේ රටේ කිසිදු රජයේ සේවකෙක් ඒ නිසා රජයේ සේවයෙන් ඉවත් කළා නැහැ. කිසිදු රජයේ සේවකයෙකුගේ මාසික වැටුප මාසයේ අන්තිමට ගෙවලා නැතුව ඉඳලා නැහැ. කිසිම විශ්‍රාමික අපේ රටේ ගෞරවනීය සේවය කරපු රජයේ සේවකයෙකුගේ විශ්‍රාමිකය නොගෙවා ඉඳලා නැහැ. මේ අමාරු කාල පරිච්ඡේදයේ ඒ විශ්වාසය තබමින් ඊටත් වඩා විශ්වාසයක් ලබන වසරට තව රුපියල් ලබා දිය හැකි හැලම සහයෝගී ආර්ථිකයේ අයවැය එකතු කරමින් රජය පෙන්ලා දීලා තියෙනවා. මේ කටයුත්ත විශේෂයෙන් මම මතක් කරන්නේ අපේ රටේ ඉහළම ජනාධිපති ලේකම්වරයාගේ ඉඳලා පහළම ග්‍රාම සේවක මහත්තයා දක්වා වීදී ගිය සියලුම රජයේ සේවයේ ඒ සියලු දෙනා වෙනුවෙන් මේ අමාරු කාල පරිච්ඡේදයේ රජයේ විශ්වාසවන්තව තබලා තියෙන 2024 වැඩසටහන ඉදිරියට ගෙනියන්න සියලු දෙනාගේ අත්‍යවශ්‍ය සහයෝගය අපිට බලාපොරොත්තු වෙන නිසා
ඔබතුමාගේ කාලය අවසන්
මම අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන් සීතාවක විශ්වවිද්‍යාලයක් පිළිබඳ වචනයක් කියන්න ඕන ඒක මගේ යුතුකම ඒක මගේ වගකීම දීර්ඝ කාලයක් සටන් කරපු දෙයක් මෙය අලුත් රාමුවක විශ්වවිද්‍යාලයක් විය යුතුයි විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සහ සංනිවේදන තාක්ෂණය එවැගේම විශ්ව ගෝලීය භාෂාවන් පිළිබඳ කේන්ද්‍ර විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරගන්නයි අපේ උත්සාහය අවසන් කරනවා කතාව විශේෂයෙන් අපේ රටේ පිළිනු වෙච්ච සංඛ්‍යා ලේඛන පිළිබඳව නම් මට විශ්වාසයක් නැහැ මේ සංඛ්‍යා ලේඛන පිළිනු වෙලා ගඳ ගහලා නැවත නැවත මයික්‍රෝවේව් එකට දාලා ගන්න සංඛ්‍යා ලේඛන තත්ත පද්ධතිය තමයි අපේ රටේ තියෙන්නේ මේ සංඛ්‍යා ලේඛනත් එක්ක අපි කොයිතරම් තර්ක විතර්ක කරත් වැඩක් නෑ
මම ස්තුතියි
මේවා මහ ජනතාවට අභියෝග කරන්න පුළුවන් නීති රාමුවක් එන්න ඕන මහා ජනතාවට අභියෝග කරන්න පුළුවන් වෙන්න ඕන මේ දත්ත සංඛ්‍යා ලේඛන එදාට තමයි සැබවින්ම අපේ රටේ මේ අයවැය වේවා එහෙම නැත්නම් වෙන ඕනෑම ආර්ථික විශ්ලේෂණයකට අපිට නිවැරදි පදනමක් ඇති වෙන්නේ කියන කාරණාව මතක් කරමින් අද දවසේ මේ සඳහා කාලය ලබා දුන්නු විශේෂයෙන් අපේ මෝරාසුනා රෝඩ
ගරු
මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත
වෙමි
ගරු මූලාසන මන්ත්‍රීවරයනි අද දින මේ අයවැය අපි විවාද කරන අවස්ථාවේදී අපි මේ රටේ ආර්ථික අර්බුදය ගැන අපි ගැඹුරෙන් සිතන් දෝනේ මේ ආර්ථික අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ ඒ වගේම ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින ජනතාවට කොහොමද සහනයක් සහ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් දෙන්නේ කියලා මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වුණා අයවැයේ ලස්සන වචන තිබුණා ගිග් ආර්ථිකය ඩිජිටල් ආර්ථිකය කෘතිම බුද්ධිය ඒ වගේම ගෝලීය ආර්ථිකය සමග තරග කිරීම කියන ලස්සන වචන ටික මේ අයවැය කතාවේ තිබුණත් අපි හිතන්න ඕනේ මේ සියලු දේම කරන්නට ඉස්සල්ලාම විදුලිය ඕනේ. ඒ විදුලිය සාධාරණ මිලකට තරගකාරී මිලකට මේ විදුලිය ලබා දුන්නේ නැත්නම් ගිග් ආර්ථිකයක් නැහැ, ඩිජිටල් ආර්ථිකයක් නැහැ, කෘතිම බුද්ධියක් නැහැ, ගෝලීය ආර්ථිකය තරම් කරන්නත් බැහැ. එතකොට මේ අයවැයෙන් මේ විදුලි බල මණ්ඩලයේ තියෙන ප්‍රශ්න ටික අපි විදුලි බිල සිංගප්පූරුව ඒ වගේම හොංකොං හා සමානව ගෙවනවා නම් කොහොමද අපි අනිත් අපිත් එක්ක තරඟ කරන රටවල් වල ඉන්දියාවේ වැනි විදුලි බිලට සමානව අපි ගන්නේ කියලා වැඩපිළිලක් මේ අයවැයෙන් ඉදිරිපත් කරාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෙනකොට මේ විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවන්න ගිහිල්ලා මේ රටේ කර්මාන්ත අංශය බිමට සමතලා කරලා තියෙනවා මේ ආණ්ඩුව. කර්මාන්ත අංශය මේ වෙනකොට ඍණ 23.4කින් ඇකිල්ලා තියෙනවා. අපේ මේ රටේ ආයෝජන අමාත්‍ය ගිලුම් අමුණුගම මැතිතුමා මම මෑතකදී කිව්වා අන්තිමට මෙහෙම ගියොත් මේ රටේ ඉතිරි වෙන්නේ විදුලි බල මණ්ඩලය විතරයි කියලා. විදුලි බල මණ්ඩලය ලාභ ලබන්න ඕනේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි විදුලි බල මණ්ඩලය දැන්වත් හරියට හදා ගන්න ඕනේ අපිට තරඟකාරී ලෙස අපේ ආර්ථිකයට හරියට විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තෙල් සංස්ථාව, ඒ වගේම තමයි අනිකුත් ශ්‍රී ලංකා එයාර්ලයින්ස් වැනි ඒ ආයතන මං හිතන්නේ විවිධ විශේෂ ඒකකයක් දැන් පිහිටලා තියෙනවා. නමුත් අපි දකිනවා ඒ ඒකකයේ වුණත් ඉතාම මන්දගාමී ලෙස මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා. ඒ වගේම අපි දකිනවා මේ ආයෝජන කලාප ගැන ජනාධිපතිතුමා කතා කරනවා. මේ ආයෝජන කලාප නැතුව අපිට මේ රටට ඩොලර් ගේන්නට අපිට හැකියාවක් නැහැ. ඒ හින්දා ආයෝජන කලාප මං හිතන්නේ ඉතාම විශාල මුදලක් දීලා ඒ යටිතල පහසුකම් සංවර්ධනය කරලා ඒවා සංවර්ධනය කරලා මේ රටට ඩොලර් ගේන කර්මාන්ත හැටියට ඒවා පුළුල් කරලා පරිවර්තනය කරන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ. අපේ අපනයනය මේ වෙනකොට 120කින් කඩාගෙන වැටලා තියෙනවා. එන්න එන්නම අපිට සංචාරක කර්මාන්තයෙන් ඒ වගේම අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට වැඩිපුර ඩොලර් ආවත් ඒවා මොහොතකදී නැති වෙන්න පුළුවන්. මොකද එක ප්‍රශ්නයක් වුණාම මේ රටේ ආරක්ෂාව නැති වුණාම සංචාර කර්මාන්තය එකපාරම නවතින්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ ශ්‍රමිකයෝ ඉන්න රටවල් වල යුද්ධයක් හෝ යම් ප්‍රශ්නයක් වුණාම ඒ විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ඒ ඩොලර් ටික නැවතෙන්න පුළුවන්. නමුත් අපේ මේ රටේ කර්මාන්ත තියෙනවා නම් ඒ කර්මාන්තය යම්කිසි ආවරණයක් අපිට දෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා මේ අයවැයෙන් මේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ 0.09. ඒ කියන්නේ බිලියන 3.3. අපිට ප්‍රධාන වශයෙන් මේ අපනයනය ශක්තිමත් කරන්න තියෙන මේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට ඒ තරම් අඩු මුදලක් අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට තවත් ඩොලර් ගේන ඒ වගේම අපේ රටේ විශාල පිරිසක් යැපෙන දීවර කර්මාන්තයට වෙන් කරලා තියෙන්නේ 0.18 මේ අයවැය. ඒ කියන්නේ බිලියන 7ක් වැනි මුදලක් තමයි මේ රටේ මුළු දීවරයාම බලාගන්න මේ රටේ දීවර වැව් දීවර වරායව සංවර්ධනය කරන්න ඇතුළු මේ රටේ තාක්ෂණය යොදලා මේ දීවර කර්මාන්තය ගෝලීය ඒ ආර්ථිකයට බද්ධ කරලා ඒ තුළින් විශාල ඩොලර් ප්‍රමාණයක් ගේන්න තියෙන මේ දීවර කර්මාන්තයටත් 0.18ක් තමයි වෙන් කළා තියෙන්නේ. ඒ වගේම මම කිව්ව පරිදි අපිට මේ කර්මාන්ත අඩිතාලමක් මේ රටේ දාන්න ඕන. අපිට කර්මාන්ත මදි. ඒ හින්දා කර්මාන්ත අඩිතාලම දැමීම සඳහා මේ අයවැයෙන් වෙන් කළා තියෙන්නේ 0.24. ඒ කියන්නේ බිලියන 9යි. එතකොට අපි අහනවා මේ අපනයනය දැන් අපි අවුරුදු ගානක් දශක ගණනාවක් අපි අපනයනය තියෙන්නේ බිලියන 10ක් 12ක් අතර. එතකොට මේක ඇත්තටම මේ ගෝලීය අනිත් රටවල් ඉතාම ඉක්මනින් ඉහළ ඉදිරියට යන හින්දා මේ අපනයන එක්ක අපිට තරඟ කරන්න ඉතාම අමාරු. ඒ හින්දා ඒකට විශාල ආයෝජනයක් අපිට යොදෝලා ඒ වගේම ගෝලීය සමාගම් මේ රටට ගෙනෙල්ලා ඒ ආයෝජන කලාපවල අපේ රැකියා බිහි කරලා මේක ශක්තිමත් කරලා අපනයනය තව දෙගුණ තෙගුණ කරොත් තමයි අපිට මේ විදේශීය ණය ටික අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කරන්නේ ඒව කරනව වෙනුවට අපි විවිධ අංශවලට අපි ඒ සල්ලි ටික දාලා ඒ වගේම එකපතකින් අපේ රටේ ජනතාවගෙන් විශාල බද්දක් අය කරලා අපි ඉස්සරහට යන්න බලනවා. නමුත් මේක සාර්ථක නැහැයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. ජනාධිපතිතුමා කිව්වා 2048 වෙනකොට එතුමා ආසයි මේ රට සංවර්ධිත රටක් හැටියට දකින්න කියලා. එතකොට 2048ට අපි සංවර්ධිත රටක් හැටියට අපි පරිවර්තනය වෙනවා නම් මේ වෙනකොට හැම අවුරුද්දෙම අපේ ආර්ථික වේගය 6.5ක් වෙන්න ඕන. මං නම් හිතන්නේ මේ යන විදියට මේ අයවැයෙන් අඩිතාලම දාන විදියට මේ රට 6.5ක ආර්ථික වේගයක් තියා ඒකෙන් අඩකටවත් අපිට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා ඒ රජයට විශේෂයෙන්ම මේ අයවැය තියෙන මූලධර්ම අපිට මේ රට සංවර්ධනය කරන්න මේ රට ශක්තිමත් කරන්න ඒ වගේම අපිට ගෙවන්න තියෙන ණය ටික ගෙවා ගන්න තියෙන මූලධර්ම හොඳින් අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය ආයෝජනය කරන්න නැත්නම් අපි තව තවත් ණය බරින් වැඩි රටක් හැටියට තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. මොකද මේ අයවැය කළා තියෙන්නේ ඒක. අපේ රටේ ණය බර තව වැඩි කරලා තියෙනවා මේ අයවැය. අපි ජනතාවගෙන් බදු මුදල් එකතු කරනවා ඒ වගේම රාජ්‍ය ආදායම් තියෙනවා. ඒකට වඩා අපිට මේ අවස්ථාවේදී මේ අයවැයෙන් වියදම් කරන්නට අද පෙන්වලා දීලා තියෙනවා. හැම වෙලාවෙම මේ මුදල් අමාත්‍යංශයේ අවුරුදු 23ක් තිස්සේ හැම වෙලාවෙම මේ රටේ ආදායම 15%කින් නැත්තම් 18%කින් අවතක්සේරු කරලා තියෙනවා. ඒ හින්දා ඒ අවතක්සේරු කරන ඒ මුදලත් අපිට අන්තිමේදී ණය වශයෙන් අපිට ගන්න සිද්ධ වෙනවා. මොකද අයවැයෙන් වෙන් කරන මුදල් ඒවා විශේෂයෙන්ම අපේ ආදායම ඒ භාවිතා කරලා තමයි වැය ටික හදන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී දකිනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය 2023 අපේ රටේ බදු ආදායම හැටියට බිලියන 2598ක් එතුමන්ලා ඇස්ටිමේන්තු කරලා තිබුණා. එතකොට 2024දී ඒ මුදල් අමාත්‍යාංශයම මේ රටේ ආදායම හැටියට බදු ආදායම හැටියට රුපියල් බිලියන 3820ක් ඇස්ටිමේන්තු කරනවා. එතකොට මේකේ මොකද්ද වෙනස? මේකේ වෙනස තමයි 145ක්. එතකොට ගිය අවුරුද්දට වඩා මේ රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්න ඕනේ 145කට වඩා බදු ගෙවන්න. ඒක වක්‍ර බදු වෙන්න පුළුවන්, සීනි බද්දෙන් වෙන්න පුළුවන්, වැට් බද්දෙන් වෙන්න පුළුවන්. එතකොට වැට් බද්ද ඩීසල් වලට, පෙට්‍රල් වලට දැන් ව්‍යාප්ත කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික බාණ්ඩ වලට ව්‍යාප්ත කරනවා. ඒ සියලුම දේවල් ජනතාවගේ අය කරත් අන්තිමට මොකද වෙන්නේ? අපිට
මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
2023ට වඩා ණයබරින් වැඩි වුණු රටක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මොකද අපි ලෝකේ ගත්තාම අපේ මුළු රටේම ආදායම, රජයේ ආදායම නෙමෙයි මුළු රටේම ආදායමෙන් 72%ක් අපි අපේ පොලිය විතරක් ගෙවන්න අපි පාවිච්චි කරනවා. එතකොට 72%ක් පොලිය ගෙවන්න පාවිච්චි කරන රටක මම හිතන්නේ ආදායම වැඩි කරගන්න නැතුව අපි මේ ණයබරින් අපිට මිදෙන්න පුළුවන්ද කියලා මං හිතන්නේ ඉතාම සරල ගණිත ක්‍රමයකින් අපිට හොඳින් තේරුම් යන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ පොලිය පිළිබඳව මං හිතන්නේ මන්ත්‍රීවරු ගන්නාම්ම කතා කරා. පංගුවක් වෙලාවට අපේ රටේ ජනතාවට මේ පිළිබඳව කොච්චර වැටහීමක් තියෙනවද කියලා අපිට හිතාගන්න බෑ. නමුත් පොලිය අපි දකිනවා 2023 ඉඳලා 24 වෙනකොට 121කින් අද වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීම 2022 බලනකොට 169. එතකොට එදා අපි විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය අපි ඒ ආපු වෙලාවේදී අපි කිව්වා මේ රුපියල් 203ට ඩොලරයට සාපේක්ෂව තියා ගැනීම තුලින් වෙන හානිය, ඒ වගේම IMF පරක් වෙලා යන වෙන හානිය, ඒ වගේම සංජිත වියදම් කරලා මේ රුපියල රැකගැනීමේ හානිය අද වෙනකොට පරිවර්තනය වෙලා අපිට ගෙවා ගන්න බැරි එක පැත්තකින් ණයක්, අනිත් පැත්තෙන් අපිට ගෙවා ගන්න බැරි පොලියක් බවට අද පරිවර්තනය වෙලා අපේ අධ්‍යාපනයට, ඒ වගේම සෞඛ්‍යයට, ඒ වගේම අපේ ඒ රජයේ සේවකයන්ට, ඒ වගේම අපේ සාමාන්‍ය
ජනතාවට කාලය අවසන් කර මන්ත්‍රීතුමා
ඉවර කරනවා. ඒ බර අද පැටලිලා තියෙනවා. ඒ හින්දා මේ පිළිබඳව අවධානය යොමු කරලා නැවත මේ රටේ ජනතාවට ආදායම් උපයන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ වලට ඒ වැඩිවීම කරන්න කියලා කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු සනත් නිශාන්ත මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 23ක කාලයක් තියෙනවා. ගරු විමල් වීරංශ මන්ත්‍රීතුමා,
සනාරූඪ මන්ත්‍රීතුමියනි, ඔබතුමියගේ අවධානය යොමු කරනවා. මේ වෙනකොට ලංකාවේ බෙලඳ පොලේ සීනි අටයක් බෙහෙතකටවත් හොයාගන්න නැහැ. ඒ කියන්නේ ඔබතුමිය දන්නවා ආනයන බද්ද කලින් තිබුණේ 725ට පමණ, ඒක රුපියල් 50ක් කළා. ඒ අතරතුර සීනි මෙට්‍රික් ටොන් 8000ක් 10000ක් අතර ප්‍රමාණයක් සමාගම් කීපයක් අරගෙන ආවා ඊට කලින්. දැන් මාස 3කට පාලන මිල ඊට කලින් තිබ්බ 260යි දැන් 290 කරලා තියෙනවා. නමුත් ගරු මුලස්සරාරුඩ මන්ත්‍රීතුමිනි, මේ ගැසට් එක ගැහුවට පස්සේ සියලු සීනි ආනයනය කරපු සමාගම් තමන්ගේ සීනි තුග අහංග ගෙනින්නවා. දැන් වෙළඳ පොලේ සීනි බෙහෙතකටවත් ගන්න නැහැ. ඒ දැන් වැඩේ තියෙන්නේ මේ සීනි ගැන අහන්න දැන් අපිට සභාවේ අන්දරෙත් නැහැ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ ඒ විෂය භාර අමාත්‍යතුමාට මේ ගැන දන්වලා මේ සීනි හිඟයට පිළියම් හොයන්න අර හංගගෙන තියෙන තොග වෙළඳුන්ගේ සීනි ටික වෙළඳ පොළට එවීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්න කියන්නේ මොකද?
සීනි ආසනයතුමාගේ අවධානයට
යොමු කරනවා. ඔබතුමියගේ ආසනේ තියෙනවා මේ රස කැවිලි කර්මාන්තේ. සීනි ආශ්‍රිත නිෂ්පාදන, ඒ නිසා බේකරි නිෂ්පාදන කරුණාකරලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා
සිටිනවා. බොහොම ස්තුතියි ගරු වෙළඳ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන ගරු මෙත්තමා ආරම්භ කරන්න.
ගරු සභාවතුමනි, හදවතින්ම ස්තුතිය පුද කරන ඔබතුමියට වේලාව වෙන් කිරීම පිළිබඳව. අපේ රටේ මෙවර අයවැය ඉදිරිපත් කරන වේලාව වෙනකොට අපි රට ඉතාමත්ම අවිනිශ්චිත තැනක තියෙන්නේ කියන කාරණය මුළු රටේම ජනතාව දන්නවා. ඇත්තරම රටේ ජනතාව මහ විශාල බලාපොරොත්තු තියාගෙන 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් හදලා ඒ හදපු ආණ්ඩුව ඉස්සරහට යනකොට ඒ ආණ්ඩුවම ගත්ත සමහර බුද්ධිහීන ක්‍රියාමාර්ග නිසා ඒ සමහර නායකයෝ ගත්ත හිතුවක්කාර තීන්දුව නිසා ඒ ආණ්ඩුව අතරමඟදී කඩාවැටෙන්න සිද්ධ වුණා. මේක ඇත්තරම ලෝකයේත් එක්ක ගණනය කරනකොට COVID-19 වසංගතය ලෝකාර්ථික අර්බුදය කියන කාරණාත්මකව බලපෑවා. හැබැයි මේ මුණු මොන මොන ප්‍රශ්න මොන ගැටලු තිබුණත් අපේ රට එසේ විය යුතු රටක් නෙවෙයි කියන කාරණේ තමයි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා අපි මේ පෝර පිළිබඳව ගත්ත තීන්දුව වගේ තීන්දුව ගමේ බිමේ ගොවියගේ කිරි ගොවියගේ දීවරයගේ ඒ හද ගැහෙන රාවය ගැන හිතන්නේ නැතුව සීතල කාමරවල ඉඳලා ඒ ආචාර්යවරු මහාචාර්යවරු ගත්ත තීන්දුවේ ප්‍රතිඵලයක් හැටියට අපේ අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඊට පෙර එතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බල කෙරුවයි කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම 1948 නිදහස ලැබුණු දා ඉඳලා මේ වෙනකන් පුද්ගලයෙක් ගත්ත වැඩිම මනාප සංඛ්‍යාව ගත්ත මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට ඉල්ලා අස්වෙන්නයි කියන පණිවිඩය ආවා. ඒ නිසා ඔහුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. මෙවර අයවැය පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ අපි පාර්ලිමේන්තුව 134 දෙනෙක් එකතු වෙලා තෝරලා පත් කරගත්ත අතිගරු ජනාධිපතිතුමා සමග මේ ඉදිරි කාල වකවානුව කොහොමද ඉස්සරහට යන්නේ කියන කාර්යයත් එක්ක. මෙතනදී ගරු සභාපතිතුමනි, මම මේ අයවැය ලේඛනය දිහා බලද්දී මේ අයවැය ලේඛනයේ අර සාම්ප්‍රදායිකව අකුරු ටික විතරක් වෙනස් කර කර ඉස්සරහට යන සාම්ප්‍රදායික අයවැයකට වඩා එහා ගිය දෙයක් මේ අයවැය ලේඛනය ඇස්සෙත් මම දකින්නේ. මේක මම ප්‍රාදේශ සභාවේ ඉන්න කාලෙත් අපි දැක්කා, පළාත් සභාවේ ඉන්න කාලෙත් දැක්කා, පාර්ලිමේන්තුවේත් මේක අපි දැක්කා. අතර මේවා වචන ටිකක් එහෙට මෙහෙට හුවමාරු කර කර සාම්ප්‍රදායික අයවැයක් ඉදිරිපත් කරනවා. සමහර කාරණා ගිය අවුරුද්දෙත් පොරොන්දු වෙනවා. මේ හැම අවුරුද්දක් අවුරුද්දක් පාසා ජනතාවට පොරොන්දු දෙනවා. නමුත් එහෙම නොයමින් ඉස්සරහට යනවා. හැබැයි මේ මොන ප්‍රශ්න මොන ගැටලු තිබුණත් මම අද විශ්වාස කරනවා මේ රටේ අද මේ තියෙන තත්ත්වයට යම් ආකාරකින් මමත් දායක වෙලා තියෙනවා කියලා. මොකද අද මම මන්ත්‍රීවරයෙක් හැටියට ගෙවෙන 25 වෙනි අවුරුද්ද 1998 10 මාසේ 15 වෙනිදා ප්‍රාදේශ සභාවට තේරලාපත් වෙච්ච මම එදා ඉඳලා අඛණ්ඩව මේ වෙනකන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට, විපක්ෂ නායකවරයෙක් හැටියට, පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඊට පස්සේ අමාත්‍යංශ ගණනාව ඒ විවිධ තනතුරු දැනු. මේ තනතුරු දරලා තමයි අද මෙතනට මම ඇවිල්ලා තියෙන්නේ. අද මේ රට නිදහස ලැබිලා අවුරුදු 75ක් ගෙවිලා තියෙනවා නම් මේ 75න් 3න් එහෙක් කාලයක් මමත් මේකේ මොනවා හරි තනතුරක් දරමින් මේක අස්සේ ඉඳලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මමත් මේකට යම්කිසි වරදිකාරයෙක් කියලා මේ රට තියෙන තත්ත්වයේ පිළිබඳව. එදා 1997 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වෙලා එතනින් පස්සේ විපක්ෂ නායකවරයෙක් වරා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වෙලා වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන විදුලි බල නිවාස ඉදිකිරීම් දීවර කටයුතු වලඳ අමාත්‍යවරය බඩපත් වෙලා එතනින් පස්සේ ජනතාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ගත්ත වයඹ පළාත් සභා මන්ත්‍රීවරය හැට පුත්තලම දිස්ත්‍රික්කේ මාව තෝරලාපත් කරලා එතනින් පස්සේ එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මාව වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම දීවර සත්ව නිෂ්පාදන සත්ව සංවර්ධන ගොවිජන සංවර්ධන සහ සුළුවාරි මාර්ග අමාත්‍යවරය බඩපත් කරලා එතනින් පස්සේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා රාජ්‍ය මන්ත්‍රීවරයෙක් හැටර මම හිතන අවස්ථා ගණනාවකදී දිවුරුම් දීලා මෙතනට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් රට මේ වැටිලා තියෙන තැනට මමත් යම්කිසි දායකත්වයක් දැරිය යුතුව තියෙනවා කියන එකයි මගේ අදහස. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම මෙතන නියෝජනය කරන්නේ එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. අනෙක් පැත්තෙන් ගමේ බිමේ බොහොම පුංචි තැනින් පටන් අරන් ව්‍යාපාර කටයුතු වලින් ඉස්සරහට ආපු ව්‍යාපාරිකයෙක් හැටියට තමයි මම අද මෙතන කතා කරන්නේ. ඒ නිසායි මම කිව්වේ මේ රට අද තියෙන තත්ත්වයේ පිළිබඳව එක පැත්තකින් අපිත් යම්කිසි දායකත්වයක් දීලා මේ රට ඉදිරියට ගන්නට ඒ වගකීම කරට ගන්න ඕනයි කියන අදහසේ ඉන්න කෙනෙක්. මට මතකයි මම ව්‍යාපාරිකයෙක් හැටියට ගරු සභාපතිතුමනි මුලින්ම ඉදිරියට එන්නේ අපි පුංචි කාලේ මගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාර කටයුතු කරලා 1977 ඒ දේශපාලන පෙරළියට මුහුණ දීලා එදා එස්.ටී.ආර්. ජයරත්න මෙතුමාට මගේ තාත්තා උදව් කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට මගේ තාත්තගේ නිවාස ගිනි තියලා යාන වාහන විනාශ කරලා එතුමගේ තිබිච්ච ඉඩකඩම් අල්ලලා එවකට අලුත් ආණ්ඩුව ගම්මාන ගහලා මේ සියලු කාරණාත් එක්ක මගේ පියා එදා සියදි විහානි කරගන්න. එතනින් පස්සේ අපි ණයබරින් මිරිකුණු ප්‍රශ්න ගැටළු රාශියක් එක්ක ඉදිරියට ආව පවුලක් හැටර පිස්සරහට ඇවිල්ලා මට මතකයි 1994 අපි අපේ ආණ්ඩුව හදන වෙලාව වෙනකොට එදා මට වයස අවුරුදු 19යි. මට මතක් වෙනවා එදා අපේ ණයකාරයෝ ඇවිල්ලා අපේ නිවස ගාවට ඇවිල්ලා අපේ ණය දෙන්නයි කියලා අපිට තර්ජන ගර්ජන කරන වෙලාවේ තමයි මගේ අම්මත් එක්කම කියනවා මගේ අම්මේ අපි තවදුරටත් මේ ණයබරින් මිරිකලා ඉන්න අවශ්‍ය නැහැ. අපේ තාත්තගේ විශාල දේපොළ ප්‍රමාණයක් තියෙනවා. මේ දේපොළ වලින් මොන හරි එකක් අපි විකුණලා අපි අපේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරමු. මේ සිය ණය ටික සියල්ල බේරලා අපි පවුලක් හැටියට අහපව් නැගිටින්න වැඩ කරමු කියලා එදා මගේ අම්මටම යෝජනා කරේ. මට වයස අවුරුදු 19. මට මතකයි අම්මයි එදා ඉඩම විකුණලා තිබිච්ච ණයතුරු සියල්ල බේරලා අපි පස් දෙනාට රුපියල් ලක්ෂ ලක්ෂ බණ්ඩල් පහක් අපි පස් දෙනාගේ අතට දීලා අම්මගේ අතේ අඩු කොටස තියාගත්තා. රුපියල් 75,000ක් අම්මගේ අතේ තියාගත්තා. එම තමයි අපි ව්‍යාපාර ආරම්භ කරේ. එතකොට ව්‍යාපාරිකයෙක් හැටියට මම එදා පුංචියට සමාගම පටන් අරගෙන සෙන්ට් ඇන්තනීස් කොන්ක්‍රීට් ප්‍රොඩක්ට්ස් කියන තැනින් ආරම්භ කරලා ඒ ලාභ වලින් අපි ලී මඩුවක් දාලා පොල් පරාල වැඩපළවල් දාලා ෆයිබර් ග්ලාස් වැඩපළවල් දාලා එතනින් පස්සේ නිර්මාණ ශිල්පියෙක් හැටියට වාහන ටින්ටඩ් කරන් නම්බර ප්ලේට් ගහන් බොඩි ස්ටිකර් ගහන් එහෙම තමයි අපි ව්‍යාපාර පටන් ගත්තේ. මේ යනකොට අපිට හම්බෙච්ච අක්කරයක පුංචි ඉඩමකින් සහ මගේ අක්කරය සහ මගේ අයියලා දෙනගේ අක්කරය අක්කරය අනිකුත් ගොවිපළවල් දෙකෙන් අපි ෆැමිලි ෆාම් කියලා පුංචි ඉස්ස ගොවිපලක් පටන් ගත්තා. මේ ඉස්ස ගොවිපල ඉස්සරහට යනකොට තමයි සුදුපුල්ලි වෛරස් එකෙන් සුදුපුල්ලි වෛරස් එක ඇවිල්ලා විනාශ වෙනවා. අන්තර ගමේ මිනිස්සු දෝෂාරෝපණය කරනවා. මහා කාලකන්ණි දරුවෝ අර ස්ටෑන් මුදලාලිගේ ඩකඩන් ටික විකුණලා මේ මිනිස්සු ඉස්ස හදන්න ගියා. දැන් විනාශ වුණයි කියලා. බැයි අපි ඒ සමාජයෙන් එන දෝෂාරෝපණයට උත්තරයක් හැටියට අපි පවුලක් හැටියට නැගිටින්න ඕනයි කියලා මහන්සි වුණා. මට මතකයි ඉස්සන් කර්මාන්තේ අපි නියැලෙන කාලේ අවුරුදු 19 20 සේවකයෝ විශාල ප්‍රමාණයක් දාන අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් පාඩු ලබන ගොවිපලක්. එදා පහසුකම් නැහැ. එදා රජයෙන් මහ ලොකු සහයෝගය දීලා තිබුණේ නැහැ ඉස්සන් කර්මාන්තේට. කිලෝමීටරක එකමාරක දුරක් කරු සභාපතිතුමනි ඒ විදුලිය නැති ගොවිපලවල වලට ඩීසල් වලින් ගොවිපල දුවන්න ඩීසල් බැරල් එක ඩීසල් කෑන් එක කරේ තියාගෙන මම පයින් ගිහිලා තියෙනවා. ඒ අනකොට ඒ වැස්ස වෙලාවේ මම එක දවසේ දෙතුන් වතාව ඉස්සන් ෆාම් එකේ බන්ට් එක උඩ වැටිලා තියෙනවා. මේ කර්මාන්තය කොහොමද අහපව් නැගිටවන්න ඕන කියන කාරණේ සම්බන්ධව අපිට ලොකු අදහසක් තිබුණා. හැබැයි ඒකට දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට අපි යනකොට 1997 මාර්තු මාසේ 21 වෙනිදා ප්‍රාදේශ සභාවට මම නොමිනේෂන් බාර දෙනවා ගරු සභාපතිතුමනි. මේ වෙනකොට එදා අම්මගෙන් ඉල්ලගත්ත රුපියල් ලක්ෂ 17ක් දක්වා අපි වැඩි දියුණු කරගෙන. මම ඡන්දෙ ඉල්ලනවයි කියලා කිව්වහම මම එවලම ගිහිල්ලා සේල් එකට ගිහිල්ලා ජීප් එකක් මිලදී අරගෙන ඇවිල්ලා තමයි මම දේශපාලන කටයුතු ආරම්භ කරේ. අපි දේශපාලන කටයුතු ආරම්භ කරලා විශාල වැඩ කොටසක් ජනතාවත් එක්ක අපිට කරමින් ඉස්සරහට යන්න පුළුවන් කම ලැබුණා. මේ යන අතරතුර එක පැත්තකින් ව්‍යාපාරිකයෙක් හැටියට අපි වැටෙමින් නැගිටෙමින් ඉස්සරහට යනකොට මම එදා වයඹ පළාත් සභාවේ දීවර අමාත්‍යවරයා බවට පත් කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මට මතකයි මම නුගසෙවන කාර්යාලයේ වයඹ පළාත් සභාවට අයිති ගොඩනැගිල්ලක් එක. ඒකෙදි මම කියනවා මම කවදා හරි මේ ඉස්සන් කර්මාන්තය ලංකාවේ දැවැන්ත ඩොලර් උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත් කරනවා. මේ කර්මාන්තය නැවත වතාවක් නැගිටවනවා. සුදු පුල් වලින් විනාශ වෙලා තියෙන කර්මාන්තය නැවත වතාවක් නැගිටිනවයි කියලා කියද්දි සමහර මේ කර්මාන්තය ගැන දන්න සමහර අය මගේ මූණ දිහා බලලා හිනා වුණා ගරු සභාපතිතුමනි මේක නැගිටවන්න බැහැයි කියලා. හැබැයි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මාව දීවර අමාත්‍යවරයා හැට පත් කරුවාට පස්සේ වයඹ පළාත් සභාව ජල ජීව වග සංරක්ෂණ අධිකාරිය නැග්දා ආයතනේ නාර ආයතනේ ඒ වගේම ස්ලාඩා සංවිධානය වයඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ සහයෝගයත් අරගෙන මේ කර්මාන්තය කොහොමද නැගිටවන්න ඕනයි කියන වැඩපිළිවෙල අපට සූදානම් කරන්න පුළුවන්කම ලැබුණා. මම දීවර අමාත්‍යවරයා වල පත්වෙද්දි ගරු සභාපතිතුමනි මගේ තිබිච්ච ගොවිපළ ටික මගේ සහෝදරයන්ට බෙදලා දීලා මම කිව්වා මම එක පැත්තකින් දීවර අමාත්‍යවරයා අනිත් පැත්තෙන් ඉස්සෝ ගොවියෙක් හැටර මේක කරන්න ගියොත් මට නිවැරදි තීන්දුව తీරන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මට මේකේ කොන්ද කෙලින් තියන තීන්දුව తీරන ගන්න ඕන. මම ඉස්සෝ ගොවියා කියන තැනින් මම එළියට ගිහිල්ලා දැන් මම තීන්දුව తీරන ගන්නේ වයම් පළාත් සභාවේ දීවර අමාත්‍යවරයා හැටියට කියලා. දැන් මේ කටයුතු කරද්දී එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ඩොක්ටර් රාජසේනාරත් එතුමායි අපි දේශපාලන මතයන් දෙකක ඉන්නේ ඒක වෙනම කාරණයක්. හැබැයි මේ රටේ ඉස්සව කර්මාන්තේ නගා සිටවන් වයඹ දීවර අමාත්‍යවරයා හැටියට මේ කාරණාව පිළිබඳව මම ගන්න තීන්දුව తీරන හැම එකකදී එදා වෛද්‍ය රාජසේනාරත් මැතිතුමා මගෙත් එක්ක කෙලින් හිටගත්තා. එතුමා ගාවට සමහර අය ගිහිල්ලා කතා කරලා කිව්වා මේ අහවල් ඇමතුමා මෙහෙම මෙහෙම කරන්න වෙනවා සර් එහෙම නෙමෙයි මෙහෙම කරන්න කියලා. එවලේ රායිතමතුමා කිව්වා නැහැ නිශාන්ත කියන මේ කර්මාන්තය දන්න කෙනෙක් එතුමට මේ වැඩේ කරන්න උදව් කරන්න. ඒ නිසා එතුමගෙත් එක්ක මේක තුලින් වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියලා. සපි අපිට පුළුවන්කම ලැබුණා වයඹ පළාත් සභාවේ මම දීවර අමතුවර හැටට පත් වෙද්දී රටේ ඉස්ස නිෂ්පාදනයේ තිබුණේ ගරු සභාපතිතුමනි මෙට්‍රික් ටන් 1500යි. රටේ ස්වර්ණමය යුගයේ කියලා තිබුණ 1996 ඉස්සන් කර්මාන්තයේ මෙට්‍රික් ටන් 6000 තියෙන කාලේ තමයි ඉස්සෝ කර්මාන්තයේ ස්වර්ණමය යුගය කියලා ඒ කාලේ කිව්වේ. මේ ස්වර්ණමය යුගය පසු කරලා විනාශ වෙච්ච ආර්ථිකයක් එක්ක විනාශ වෙච්ච කර්මාන්තයක් එක්ක අපි බාර අරගෙන මේ කර්මාන්තය නැවත වතාවක් නැගිටවන්නේ කොහොමද කියලා තාක්ෂණ වේදින් සමග අපි දෙවැන්ත විදියට සාකච්ඡා කරා. ඔවුන් සමග සාකච්ඡා කරපේගේ ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන්කම ලැබුණා මේ කර්මාන්තයේ නැවත වතාවක් මෙට්‍රික් ටන් 6500 කියන්නේ ස්වර්ණමය යුගයේ තිබුණේ 6000යි අපේ කාලේ නැවත වතාවක් මෙට්‍රික් ටන් 6500 දක්වා වැඩි දියුණු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. මෙතනින් පස්සේ 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා මේ පාර්ලිමේන්තුවට එනකොට මම දීවර අමාත්‍යකමෙන් අයින් වෙලා. ඒතර මගේ ලොකු අයියා මට කතා කරලා අහනවා දැන් ඔයා මොනවද කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මන්ත්‍රීකමේ පඩියෙන් විතරක් ඔයාගේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ මොනවා හරි ව්‍යාපාර කරන්න. ඒතර මම අයියට කියනවා අයියේ මගේ තිබිච්ච ගොවිපළවල් ටිකත් ඔයාලට දීලානේ තියෙන්නේ දැන් අපි පොතරින් දහපව පටන් ගන්න කියලා මට අදහසක් නැහැ. ඒ නිසා ඉතින් මම මොනවා හරි පොඩියට කරන්නම් කියලා කිව්වම අයියා කියනවා මට පහුගිය කන්නවලින් ලොකු ලාභ ටිකක් තිබුණා. ෆැමිලි ෆාම් කියන එක ඔයා දැන් පටන් ගන්න කියලා එදා ඒ පවුලෙන් මට නැවත වතාවක් අක්කර 7ක් මට ප්‍රදානය කරනවා. එතනින් තමයි 2015 අගෝස්තු 17 අපි ඉස්සන් කර්මාන්තය පටන් ගත්. මේ ගොවිපළ ප්‍රමාණය විශාල ප්‍රමාණකින් වැඩි කරගත් අක්කර 100 ගාණක් ගොවිපළ අපිට කරන්න පුළුවන් කව ලැබුණා. අභිජනනාගාර ආරම්භ කරන්න ලැබුණා. ඒ වගේම අර වයම් පළාත් සභාවේ අමාත්‍යවරයා හැටියට මම ඉන්න කාලේ මට ගන්න තිබිච්ච බාධා වෙච්ච තීන්දු తీරන කැබිනට් පත්‍රිකා දානෙව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි යොදවලා මෞසතා මහමුදෙන් අල්ලගෙන ඇවිල්ලා ඒකෙන් බිත්තර අරගෙන පැටව හදනවා වෙනුවට ඇමරිකාවේ හවායි දූපත් වලින් ගන්න SPF මොනඩොන් SPF වනාමි කියන ඉස්සන් වර්ග ඒ ඉතාමත්ම ඉහළ ගුණාත්මක භාවයකින් තියෙන ඉහළ ආරයක මෞසතුන් මේ රටට ගෙන්නවලා එයින් පැටවුල ලබා ගන්න වැඩපිළිවෙල අපිට වැඩපිළිවෙල හරහා අපිට පුළුවන්කම ලැබුණා ගරු සභාපතිතුමනි ඉස්සන් කර්මාන්තේ අපේ රට ඇතුලේ මෙට්‍රික් ටන් 15000 දක්වා වැඩි කරන්න දෙවන්ත නිෂ්පාදනයක් කරා ගිහිල්ලා අපේ රටේ අපි අද දෙක වෙන්නේ මේ තේපොල් රබර් කියන එකට විතරයි එතනින් පස්සේ ඇක්වා කල්චර් කියන එකට මේ රට ඇවිල්ලා තියෙනවා ඒ නිසා මම එක පැත්තකින් ව්‍යාපාරිකයෙක් හැටියට අනෙක් පැත්තෙන් දේශපාලනඥයෙක් හැටියට මට තියෙන අත්දැකීම් එක මේ රට ගොඩ ගන්න මොනවද කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධව මමගේ හෘද සාක්ෂියෙන් අහනකොට අපි දකින සමහර කාරණා ගොඩක් මේ රට අස්සේ කරන්න පුළුවන් කාරණා තියෙනවා මේ කාරණා ක්‍රියාත්මක කරද්දී අපේ රටේ සාම්ප්‍රදායික මේ නිලධාරීවාදය අර මම කිව්වා අයවැය හැමදාම එක වචන සෙට් එකක් තියෙන මේක ඉහළට පහළට අඩුපාඩු හද හද එහාට මෙහාට ලියන වචන වෙනුවට මේ රට ගොඩනගන්න පුළුවන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙනවා ලෝකේ ගරු සභාපති වෙන මට අවස්ථාව ලැබුණා ලෝකේ රටවල් 49කට පය ගහන්න. ඒ ලෝකේ රටවල් කොහොමද වැඩ කරන්න කියන කාරණාව සම්බන්ධව අපට S2කින් දකින්න පුළුවන්කම ලැබුණා. මම වයම් පළාත් සභාවේ සත්ව නිෂ්පාදන අමාත්‍යවරයා කාලේ වයම් පළාත් සභාවේ සත්ව නිෂ්පාදන අමාත්‍යවරයා කාලේ මට ඕනෑලා තිබුණා වයමින් කිරි රටර කියලා දෙවන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරලා. වයම් පළාතේ කිරිගොවි පවුල් 52000යි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 1035යි දෛනික කිරි නිෂ්පාදනයේ කිරි ලීටර 179000යි මේ නිෂ්පාදනය ලංකාවේ ගත්තාම අපි මධ්‍යම පළාත එක වයම් පළාත දෙක පාට පත් වෙලා තිබුණා අපිට වයඹ පළාත විශාල වශයෙන් ඉදිරියට ගෙන යන්න මේ ගොවිපලව ලේකරාශි කරන එදා තිබුණු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව RDB බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ අනිකුත් රජයේ බැංකු සම්බන්ධ කරගෙන මේ කිරි ගොවියන්ට උදව් උපකාර කරලා ඒ ගොවිපලවල් නැග්ගලා ඉහළට ගන්න ඔවුන්ට පුහුණු ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා මේ කිරි ගොවිපල ලෝකේ දියුණු රටවල් වල කොහොමද කිරි නිෂ්පාදනය කරන්න කියලා අපි රජයේ සල්ලි වලින් නෙමෙයි කරු සබත් කරේ පෞද්ගලිකව මගේ මුදල් වලින් මම ගිහිල්ලා ඉතාලියේ කැනඩාවේ වගේ දියුණු රටවල් වල දියුණු රටවල් වල ගොවිපල කොහොමද කරන්න කියන කාර්යය සම්බන්ධව මගේ S2කින් දැක් ගන්න ලැබුණා හදවතින්ම සතුරුයි ගරු සභාපතිතුමනි මේ පහුගිය දිනවල මම මේ කිරි ගොවිපල බලන්න යනකොට අපේ රට ඇතුලේ ඒ වගේම නවීන තාක්ෂණයේ ගොවිපලවල් අද නිෂ්පාදනය නිර්මාණය වෙමින් තියෙනවා අපේ රට අපි තවදුරටත් පිටරටින් පිටිකිරි ගියාලා මිනිසුන්ට බොණ්ඩ දෙන්න ඕන රටක් නෙමෙයි මේ රට කිරිවලින් සම්පෝෂිත කරන්න පුළුවන්. ඒ නිසා අද මේ ඒ ව්‍යාපාරිකයෝ කරගෙන යන වැඩවලට රජයේ පැත්තේ යම්කිසි දායකත්වයක් දීලා මම අහගෙන හිටියා ගරු අතිගරු ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා කියනවා මේ කිරිවලින් රට සම්පෝෂිත කරනවායි කියලා වසර 5කදී අනිවාර්යෙන් කරන්න පුළුවන්. අපි ප්‍රතිපත්තිමය තීන්දුව විතරයි ගන්න ඕන. අපි නිවැරදි තීරණ විතරයි ගන්න ඕන. අපේ රටට අල්ලපු රට වෙච්ච ඉන්දියාවේ පිටිකිරි පිටරටින් ආනයනය කරන්න පුළුවන් කමක් නැහැ. කිරි ඒ රටට ගේන්න පුළුවන් කමක් නැහැ. ඒ රටේ නිලධාරි පැලැන්තියක් ඉන්නවා ඉතාමත්ම ශක්තිමත් නිලධාරි පැලැන්තියක්. මොන ආණ්ඩුව කොයි පැත්තර වෙනස් වුණත් ඒ ජාතික ප්‍රතිපත්තිය වුන් වෙනස් කරන්නේ නැහැ. හැබැයි අවාසනාවට මම සමා වෙන්න අපිට නිලධාරි ඉන්නවා. අවාසනාවට අපේ රටේ නිලධාරි පුරුදු වෙලා තියෙන ආණ්ඩුව වෙනස් වෙද්දී ආණ්ඩුවේ පාර්ට ටයි එක මාරු කරලා සරා නියමයි මේ ආණ්ඩුව තමයි නියම සර්ලයි ප්‍රතිපත්තිය තමයි නියම කියලා ඒ එනේන ප්‍රතිපත්තිත් එක්ක රටේ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරනවා ඉතින් ඒකත් එක්ක අපේ රට කොච්චර දුරට ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාරණය අපි හිතන්න වෙයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපි ආණ්ඩුව පරදිද්දි මේ පරාජයට පත් වෙන දවස වෙනකොට රටේ තිබුණු කිරි නිෂ්පාදනයේ විනාශ වෙන්න රජය ගත්ත තීන්දුව తీරන බලපෑව. ආනයනය කරන පිටිකිරි වලට රුපියල් 227ක බද්දක් තිබුණා. එදා අලුතෙන් ආපු ඇමතුමා මේ 227න් 225ක් කපලයින් කරලා රුපියල් 2 කෙරුවා ටැක්ස් එක. අර නිෂ්පාදනය කරපු කිරිගොවිය විනාසය යනාතයි නන්නත්තර. ඉතින් එතකොට මේ මිනිස්සුල ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. නැවත වතාවක් ඔවුන් නිර්භයව ඉස්සරහට ගිහලා ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඒ වගේම වයම් පළාත් සභාවේ දීවර අමාත්‍යවරයා හැටියට වැඩ ආරම්භ කරපු මම මේ රටේ දීවර රාජ්‍ය අමාත්‍යවරයා වඩපත් වෙන්න පුළුවන් කම ලැබුණා. මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය කියන එක අපි නිකන් සුළු කොටස තකනවා මේ රට මාළුනේ මේකෙන් මහලකු දෙයක් කරන්න බෑ කියලා. හැබැයි මැලේසියාවේ ආර්ථිකය කඩාවැටලා රට විනාශ වෙද්දි නැවත වතාවක් ඒ රටේ මැලේසියාවේ ආර්ථිකය නැගිට්ටවන්නේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය. මෙහි අරවාණ කියන මාළු කූරිය අදටත් එක මාළු කූරියක් රුපියල් ලක්ෂ 200ට මිලියන 20ක් විකුණන්න පුළුවන් චීනෙට. එක මාළු කූරිය. ඒ එතනට අපි මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය ගෙනියන්න ඕන. ඒ සඳහා මේ වෙනකොට අපේ ගොවියන් විශාල වශයෙන් පෙළ ගැහිලා තියෙනවා. හැබැයි එතනදී ඔවුන්න දිරිගන්නන්න ඔවුන්න ශක්තිමත් කරන්න.
ඔබතුමන් තම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මගේ කාලය මිනිත්තු 23ක් දක්වාම වැඩි කරගත්තා. මංජුලත් සනායක මෙතිනේගේ මිනිත්තු 10කුත් අපේ සොයිස මන්ත්‍රීතුමේගේ මිනිත්තු 2කුත් ආදි වශයෙන්
ඔබතුමා මිනිත්තු 19ක් දැන් කතා කරලා දෙනවා.
අයියෝ
21ක් කතා කරන සමාවෙන්න.
මගේ ගානේ හැටියට නම් පොඩ්ඩක් වැරදි ගරු සභාපතිතුමනි. හරි කමන්නේ කොහොම නමුත් ගරු සභාපතිතුමනි මේ දීවර කර්මාන්තය දැවැන්ත විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම වෙලාව හරිද ගරු සභාපතිතුමනි?
වෙලාවම හරි. මිනිත්තු 21ක් කතා කරලා තියෙනවා. තව මිනිත්තුක් කතා කරන්න පුළුවන්.
හරි. ඒ නිසා මේ දීවර කර්මාන්තේ දැවැන්ත වැඩ කොටසක් මේ රට තුල කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ නිවැරදි තීන්දුව తీරන අපි නිවැරදිව ගත්තොත් මේ රටේ මහමු රටවටේට මහමුහුද තියෙන අපේ රටේ මේ රට ගොඩනගන්න දීවර කර්මාන්තයෙන් දැවැන්ත වැඩ කොටසක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉදිරි අයවැය කතාවල් වලදී ඒ විෂයන් වලදී අපි අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම කාරුණිකව ඉතාමත්ම ආදරෙන් අපේ රටේ ආදරණීය රාජ්‍ය නිලධාරී පැලැන්තියෙන් මම ඉල්ලනවා.
ඔබතුමයි කාලය අවසන්.
අපි දැන්වත් යම්කිසි ජාතික ප්‍රතිපත්තියක් එක් මේ රට ඉදිරියට ගෙනියන්න ඒ ජාතික ප්‍රතිපත්තියක් හදන වැඩේට මේ සියලු දේශපාලන නායකයෝ එකරාශි කරන ඒ ජාතික ප්‍රතිපත්තිය කියන වැඩේට අත ගහමුයි කියන යෝජනාව කරමි. මේ අවස්ථාවේ මට අවස්ථාව ලබා දීම පිළිබඳව හදවතින් ස්තුතිය පුද කරමින් මා නිහඬව බොහොමත්ම ස්තුතියි.